මෙතන ප්‍රශ්නයක්. බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී රාහුල හිමියන්ට දේශනා කළා, තමන් අතින් එදිනෙදා සිදු වූ අකුසල් මොනවාදැයි සෑම දිනකම සවසට මෙනෙහි කරන ලෙස. එමගින් ආර්ය මාර්ගය වැඩීමට මනා පිටුවහලක් ලැබෙන බවද දේශනා කළා. මා සිතන පරිදි මෙම පිළිවෙල ඉතා ප්‍රායෝගික බැවින් තව දුරටත් ඉහත ප්‍රකාශය විග්‍රහ කර දෙන්න කියටම ඉල්ලීමක් කරනවා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම ලේසි පහසු ක්‍රමයක්. එකක් නෙමෙයි පින් අකුසල් විතරක් නෙමෙයි. අද දවස තුළ මම මොනවද හිතුවේ, මොනවද කිව්වේ, මොනවද කළේ රාහුල හාමුදුරන්ට නිදහස බලලා මේක බලන්න ප්‍රගුණ කරන්න කිව්වා. බලන්න කිව්වා යම් කිසි දෙයක් තමන්ටත් ලෝකේටත් අවැඩනම් අයහපතක් නම් සිද්ධ වෙන්නේ, ගැළපෙන්නේ නැත්නම් ඒක වෙන් කරගන්න. ඊට පස්සේ අදිෂ්ඨානයක් කරගන්න මින් ඉදිරියට එවඳු දේවල් වලට මම ඉඩ දෙන්නේ නැහැ කිය. ඒ වගේම යම් කිසි දෙයක් යහපත් නම් තමන්ටත් ලෝකේටත් යහපතක් නම් කළේ, ඒක නිවනට බාධාවක් නැත්නම් එවඳු දේවල් ප්‍රශ්නයක් නැහැ, මම එවඳු දේවල් අතහරින්න අවශ්‍ය නැහැ කියේ. ඒ දිහා කරගෙන යන්න. මෙන්න මේ විදිහට එකින් එක තෝරා ගන්න. එකින් එක තෝරාගෙන හරවද්දී තෝරා ගන්න. යමක් නිවනට උපනිශ්‍රේ වෙනවද ඒ දේ තෝරාගෙන වඩන්න. යමක් බාධකද ඒ දේ අත්හරින්න. මෙන්න මේ ක්‍රමවේදය තෝරා ගන්න කියලා පෙන්නුවා. ඉතින් මේක හරි පහසු ක්‍රමයක්. මොකක් නිසාද මේක වෙන්නේ? හැබැයි මේ හැමදේම කරන්න ඉස්සෙල්ලා මූලික දහම් අහලා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ තැළගෙන තියෙන්න ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මූල ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් මෙන්න මේවා නිවනට උපනිශ්‍රේ වෙනේවායි, මේවා නිවනට බාධකයි කියලා තේරුම් ගන්න ක්‍රමයක් නැතුව යනවා. එහෙනම් නිවනට අවශ්‍ය කරන මාර්ගයේ තෝරා ගන්න නම් ඔය මූලික ක්‍රමේ ලැබිලා තියෙන්න ඕන. ඒක තේරුම් ගත්ත කෙනෙකුට තමන්ට තමන්ගේ මාර්ගය හදාගන්න පහසුම ක්‍රමයක් තමයි ඔය කියන්නේ. අවංකව තමන්ට හිතන්න පුළුවන්කම ලැබෙන්නේ එතකොටයි. නැත්නම් කොච්චර හරි ආත්මార్థකාමී අදහසක තමන්ගේ පැතර වාසිය තමයි ඉඳ පටන් ගන්න. හිතන්න කියන්න කරන්න බෑ. අද මම මොනවද හොඳවා කියලා හිතුවා. ඔකට හොඳ වැඩි. ඔකට හොඳ වැඩි. අපි ඔහොම කොච්චර කියා තියෙනවා. හොඳ වැඩි ඔකට. නරක වැඩක් වෙලා තියෙන අපි කියන්නේ හොඳ වැඩේ උනේ කියලා. අපේ වාසියට අපි හිතනවා අපිට හිඟි කලන්න, අපිට බැන්නන, එන්න අපිට ගැහුවන, ඌර ගුටි කන්ද සිද්ධනවා දැක හොඳ වැඩේ ඕකට කියලා අපි කියනවා. හොඳ වැඩක් නෑ, වෙලා නෑ එතන. නමුත් අපි තීරණය කරන ඔන්න ඔහොම දේවල් හොඳ වැඩ කියලා. ඒ හොඳ නරක තේරුම් ගන්න ඉස්සෙල්ලාම අපි මධ්‍යස්ථ වෙලා ඉන්න ඕන. මධ්‍යස්ථ தත්ත්වයට වත්ෙන්න අවශ්‍ය කරන්නා මූල ධර්මයේ තේරුම් බාරගන්න ප්‍රඥාව මුල් කරලා කටයුතු කරගෙන ඉන්න ඕන. ඒකෙන් කියනවා ඉස්සෙල්ලා සත්‍යඥාන. මෙන්න මේ සත්‍යඥානි ඉස්සෙල්ලා පහළ වෙච්ච කෙනෙකුට දෙවෙනි අවස්ථාවක් දෙනවා කෘත්‍යඥාන කියලා. ඔන්නේ කෘත්‍යඥාන කියන්නේ සත්‍යඥානියන් අවබෝධ කරගත්තදී අරිහත්ත්වයට පත් වෙන එකක් ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙල. ඒකදී ඒ කටයුත්ත කරගන්නකොට සිහි නුවණින් කටයුතු කරගන්න ඕන. කළ යුතු මොකද්ද, කිය යුතු මොකද්ද, කළ යුතු මොකද්ද, හිතිය යුතු කියලා. හිතිය යුතු, කිය යුතු, කළ යුතු දේවල් තමන් තේරුම් අරගෙන එහෙම කටයුතු කරගෙන යනකොට අන්නේ ක්‍රියාවලියට කියනවා සත්‍යඥානී, කෘත්‍යඥානී, කෘතඥානී වැඩෙනවා කියලා. ඒක වැඩෙන එක. සත්‍යඥානින් ආවා කෘත්‍යඥානි. ඒ කෘත්‍යඥානී කෘතඥානී එක වැඩි. මොකද්ද ඒ කිව්වේ? දුක පිරිහිඳ දැනගත යුතුයි. දුක සමුදය වන තෘෂ්ණාව දුරු කළ යුතුයි. දුක නිරෝධයේ ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. මාර්ගයේ වැඩි ය යුතුයි කියන නිගමනයක් එනවා. මෙන්න මේ නිගමනේ ආපු කෙනාට තමයි ඔය ක්‍රමයේ දේශනා කළේ. එහෙනම් මොකද කරන්නේ? නිදහත් වෙනකට ඉඳගෙන. අද දුක පිරිහිඳ දැනගන්න මම මොනවද සීකලේ? කිව්වේ කලේ මොනවද? බලත් ඇහුවද? කල්මස්ථානයක් වැඩුවද? දහමා සිහි කළාද? එවඳු සාකච්ඡාවක් කළාද? මොනවද මම කළේ? දුක සමුදේවත් තෘෂ්ණාව දුරු කරන්න මම ලෝකේ ආදීනව කොච්චර බැලුවාද? ඒව ගැන සාකච්ඡා කළාද? මේ ආදී වශයෙන් විස්තර කරගන්නවා. දුක නිරෝධයේ ප්‍රත්‍යක්ෂ කිරීමට මේ දුකෙන් නිදහස් වීමේ මොකවත්ද කියලා මම කොච්චර හිතුවද? ඒ සඳහා අවශ්‍යදී සාකච්ඡා කළාද? මොනවද කළේ? ඒකේ අවශ්‍ය කියන පිළිවෙත පුරන්න මම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැකලා මේ සම්මාදිට්ඨිය කොච්චර වර්ධනය කරගත්තාද? ඒ සඳහා කිව්වේ මොනවද? කතා කළේ මොනවද? සාකච්ඡා කළේ මොනවද? මෙන්න මේ ටික එක පැත්තකින් දකින්න ඕනේ. මේ හොඳ පැත්ත. දැකලා කරපුවා තියෙනවා නම් යලි යලි ඒ ටික ඉදිරියටත් ගෙනියන්න බලාපොරොත්තු වෙන්න පූර්ණ කරගන්නක. කෘත්‍යඥාන කෘතඥාන වෙනකන් ගෙනියන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ වගේම තව එකක් තියෙනවා. එයින් එහා පැත්ත. මිත්‍යා දිට්ඨියක් තියෙනවා. ඒ මිත්‍යා දිට්ඨිය වගේම මිත්‍යා සංකල්පනා තියෙනවා. ඒවත් මම කළා. ඒවට අවශ්‍ය දේවල් කළා. මිත්‍යා දිට්ඨිය නම් සෝවාන් වුණාට පස්සේ ඉන්නේ නැහැ. හැබැයි තව එහාට හරියක් තියෙනවා. මිත්‍යා දිට්ඨිය දුරු කරපළේ සම්මා දිට්ඨිය පූර්ණ වෙන්නේ නැහැ. ඒක තවත් වැදගත් දෙයක්. සම්මා දිට්ඨිය පූර්ණ වෙච්ච තරමට මාර්ගයත් වැඩිලා ඵලයක් ලැබෙනවා. මාර්ගයයි වැඩි සූසු වෙලාදී ඵලය ලැබෙන. අනිත් සම්මා දිට්ඨිය ප්‍රගුණ කර ගැනීමද මිත්‍යා දිට්ඨියෙන් අහක් වෙලා යන්න ඕනේ. එතන මිත්‍යා දිට්ඨිය කියන වචනේ අහක් කරාට මිත්‍යා සංඥාවයි මිත්‍යා චිත්තයයි තව තියෙනවා. සෝවාන් ඵලයට පත් වෙන මිත්‍යා දිට්ඨියෙන් අහක් වුණාට මාර්ගයේ වැඩි වීමට තව අයින් කරන්න ඕන හරියක් තියෙනවා. සංඥා සහ චිත්ත කියන දෙකක් තියෙනවා මිත්‍යාවෙන් ගත්තහම. ඒ තුනම අතරින් අරිහත්ත්වයේ කෘතඥානෙ පූර්ණ වුණාට පස්සේ කෘත්‍යඥානෙදී සංඥා චිත්ත දෙක තව අයින් කරන්න උත්සාහ කරන්න ඕනේ, දැක ගන්න ඕනේ, දහම් සීකරන. ඉතින් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් යටි යටි බලන්න ඕනේ. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ යම්කිසි ක්‍රමවේදයක් ඇද්ද? කල්‍යාණ මිත්‍ර ඇසුරක් ඇද්ද? දහම් සාකච්ඡා ඇද්ද? ධර්ම ශ්‍රවණ ඇද්ද? මේවා කරන්න ඕනේ. දහම් සිහි කරන්න ඕනේ. ඉතින් ඊට අනුකූල කර්මස්ථාන වඩන්න ඕනේ. මේ ආදී වශයෙන් කරණ ඒවා මොනවද තියෙන්නේ? ඒවා කරන්න ඕනේ. ඒතර මාර්ගය වැඩිනවා කියන්නේ අන්න ඒකයි. ඉතින් ඔල්ලෙටි ඒක ඒවට බාධා වේවා මම මොනවද කළේ? ඒකත් දකින්න ඕනේ. යම් දසකුසලයක් කළාද? මම ප්‍රාණඝාත සත්ව හිංසා කළාද? කොරමර වංචා සුරාසුරු දුරාචාර ඒවට අයිතිදියා මොන හරි කළාද? සම්බන්ධ වෙන දෙයක් කළාද? උදව් දුන්නාද? කිරීම කළාද? කිරේ කෙරෙව්වද? කරන එකට අනුබල දුන්නාද? කිරීම වර්ණා කළාද? කොරමර වංචා කළාද? කෙරෙව්වද? ඒවට අනුබල දුන්නාද? ඒක වර්ණා කළාද? සුරාසුරු දුරාචාර කළාද? කෙරෙව්වද? අනුබල දුන්නාද? වර්ණා කළාද? බොරු කිව්වද? කියෙව්වද? ඒවට අනුබල දුන්නාද? වර්ණා කළාද? කේලා පරුස වචන ප්‍රලාප කිව්වද? කියෙව්වද? අනුබල දුන්නද? වර්ණා කළාද? මම ලෝභකම් කළාද? කෙරෙව්වද? කරන අයට අනුබල දුන්නද? වර්ණා කළාද? මම ද්වේෂයෙන් දැවුණාද? අනු දැවෙව්වද? ඒවට අනුබල දුන්නද? වර්ණා කළාද? මම මිත්‍යා දෘෂ්ටික එහෙම වුණාද? නැත්නම් අනු මිත්‍යා දෘෂ්ටික වෙන විදිහට මම කටයුතු කළාද? කෙරෙව්වද? ඒව අනු වර්ණා කළාද? එතකොට ওই දින දකින්න ඕනේ. කිරීම කෙරවීම අනුබලදී වර්ණා කිරීම කළා, ඒ එකක් වක් කළා. අන්න එහෙම කරනවා නම් වහාම දෙර ගන්න පහ කළ යුතුයි. ඉඳ තියන්නේ ඊට පස්සේ ඒවට ආයතනයක් නෑ. මෙන්න මේ ක්‍රමෙට මනා සීයේ මොඩිය තෝරා ගන්න ඕනේ. ඔයිඩිය තෝරාගෙන මාර්ගයේ වැඩුවොත් අන්න කෘතඥානෙට යනකම් කෘත්‍යඥානෙකින් ක්‍රියාත්මක කරින්න මාර්ගය උට දෙයිලා ක්‍රියාත්මක වුණා වෙන. ඕක තමයි වැඩි යුතු මාර්ගය කියන්නේ. කලේතු දේ නිවන් දකින්න. බුදුපියාණන් වහන්සේ දේශනා කරන රාහුල අතීතයේ යම් ශ්‍රමණ කෙනෙක් මේ ශ්‍රමණ ධර්මයේ පූර්ණ කළා නම් ඔය ක්‍රමෙන් මිසක් වෙන ක්‍රමයකින් නෙමෙයි. ඕකයි ක්‍රමය. මතු අනාගතයේදී යම් කෙනෙක් ශ්‍රමණ ධර්මයේ පූර්ණ කරනවා ඕකයි ක්‍රමය. දැන් මේ වර්තමානයේ යම් කෙනෙක් ශ්‍රමණ ධර්මයේ පූර්ණ කරනවා ඕකයි ක්‍රමය. දැන් වැදගත්ම දෙයක් තියෙනවා. අතීත අනාගත වර්තමාන තුන් කාලයේදී බුදු පියාණන් වහන්සේ ක්‍රමී පෙන්නා දුන්නා. එහෙනම් මේ කාලේ වෙන ක්‍රමයක් වෙන්න බෑ. ඒ කාලේ තිබිච්ච ක්‍රමී මේ කාලටත් ගැලපෙන ඕනෝකයි ක්‍රමී කියලා දේශනා කළා. එහෙනම් අපිට අද වැදගත්ම දෙයක් තියෙනවා. කවුරුවත් කියන මොනවා පස්සේවත් යන්න ඕනේ නැහැ. බුදුපියාණන් වහන්සේ දේශනා කළ ලේසි පැහැදිලි ක්‍රමයක් තියෙනවා. ඔය ක්‍රමයේ අනුගමනය කියලා ප්‍රගුණ කරගත්තා නම් නිවන් මඟ වඩා ගන්න ආයි කිසි කෙනෙකුගෙන් ප්‍රශ්න කරන්න සැක කරන්න දෙයක් නැහැ. තව තමන්ට තේරුම් ගන්න ඔය ක්‍රමයේ වැඩි ہے۔ එහෙනම් මොකද මේ ශ්‍රමණ ධර්මයේ කියන්නේ? සමහරවල්ලාට කියන්න පුළුවන් ශ්‍රමණ ධර්මයේ කියවා මේ හාමුදුරුවන්ට ශ්‍රමණ කියන්නේ කියලා. ඒ තර කතාව නෙමෙයි මෙතන තියෙන්නේ. බුදුරන් වහන්සේ පිරිනුවන් පාන්න ඉසෙල්ලා සුභද්‍ර නැවති යම්කිසි කෙනෙකුට අවසානයේ පැවිද්ද දුන්නා. අන්තිම ශ්‍රාවක කිව්වේ බුදුරන් වහන්සේගෙන් පැවිද්ද ලැබුවා. අන්න එයාට කියනවා ඒ බවුණු අවස්ථාවේ මේ ශාසනයේ බැහැර ශ්‍රමණයෝ ඉන්නවා කියලා බුදුරන් වහන්සේගෙන් අහනකොට බුදුරන් වහන්සේ මේ ක්‍රමයක් පෙන්නලා දුන්නා. මේ ශාසනයේ ශ්‍රමණ කියන්නේ කවුද? පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා මේ ශාසනයේ මිස ශාසනයේ බැහැර නැහැ කියේ. එන එතන පෙන්නේ භික්ෂු සංඝ නෙමෙයි මේ පෙන්නේ ශ්‍රමණ කියන වචනේ. පළවෙනි ශ්‍රමණයා කියේ සෝතාපන්න කියලා. දෙවෙනි ශ්‍රමණයා කියේ සකෘදාගාමි කියලා. තුන්වෙනි ශ්‍රමණයා කියේ අනාගාමි කියලා. හතරවෙනි ශ්‍රමණයා කියේ අරියතුන් වහන්සේ. මෙන්න මේ කියන හතර දෙනා මේ ශාසනයේ බැහැර නැහැ. එන ශාසනය කියන්නේ වික්ෂු වික්ෂුණී විතරක් නෙමෙයි. උපාසක උපාසිකාවෝ බුද්ධ ශාසනයේ තමයි. සිව්පිරිස. නැමෙ සිව්පිරිස අතර ශ්‍රමණයෝ ඉන්නවා. යමෙක් සෝතාපන්න නම් ඒකාන්තයෙන් ශ්‍රමණ. හැබැයි වික්ෂු සංගණෙමි. කායික දායක හේවලින් ලැහැටින්න එපා. දැන් අපි අපිත් හරි ශ්‍රමණ තමයි කියේ. ඒ වැරදි ආකාරව ගත්තත් එහෙම උලාටපත් වෙනවා. ඒක වෙනම එකක්. ඒක බුදුරන් වහන්සේගේ සම්බත පැනවීම. ඒ පැනවිලි එන කාටවත් බෑ. ඒ සම්පතිය තුළින් ඒ කරන ක්‍රියාවලියෙන් එතෙන්ට එනවා මිසක් ඒ සම්පත බිඳගෙන යන්න බෑ. සිවුරක් දාගත්ත වලියට ශ්‍රමණ වෙන්න, එහෙම ශ්‍රමණ වෙන්න පුළුවන්. නමුත් භික්ෂු සංඝ වෙන්න බෑ. භික්ෂුණි සංඝ වෙන්නත් බෑ. ඒ සම්පතේ කරලා යන්න බෑ. ඒකේ බුද්ධ ආඥාවක් කියන ක්‍රමයක් තියෙනවා. ඒ විනය ක්‍රමයක්. ඒ ක්‍රමයට ඕනේ වගේ. නම් මේ ශ්‍රමණ හතර දෙනා කියන්නේ ඔය කියන සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මෙන්න මේ හතර දෙනා ගිහි වේවා, පැවිදි වේවා, ශ්‍රමණ. ඒ වෙනස්ය. එතන එහෙනම් යමේ ශ්‍රමණ ධර්මයේ පිරුවන මේ ක්‍රමෙ මිසක් කියලා කියවන්නේ එකයි. ඒකයි මේකයි ක්‍රමයේ කියේ. එන කාට ගිහි වේවා, පැවිදි වේවා, නිවන් අවබෝධ කරගන්න, පූර්ණ කරගන්න මාර්ගඵල වඩන්න ඔය ක්‍රමයේ නිතර භාවිතා කරන්න ඕන. ඕක ප්‍රගුණ කරන්න ඕන. හැමදාම නිදහසේ හිතන්න ඕන. අද දවස තුල මම විච වැරදි මොනවද? ওই විදිහට සිද්ධ වුණාද? මම දහම් සිහි කළාද? අවබෝධි ලබා ගන්න මම මොනවද කළේ? අන්න එතකොට වැරදි පේන්න පටන් ගන්නවා. ඒව අතරින් අදිත්‍යාන කරනවා. වෙච්ච කරපු හොඳ වැඩ දකින්නවා. නැවත නැවත කරලා ප්‍රගුණ කරගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේක කරපුවාම තමයි අතීතයේ නිවන් දැක්කම අනාගතයේ නිවන් දකින්නවා නම්, මතු දැන් නිවන් දකින්නවා නම්, මතු නිවන් මතුවට දැක්කොත් දකින්න ඔය ක්‍රමයෙන්මයි. ඕකයි ක්‍රමය කියලා බුදුරන් වහන්සේ දේශනා කළා. ඒ නිසා තේරුම් ගන්න ඕනේ ඒ ක්‍රමයට නිවන් අවබෝධ කරගන්න.